SBS World News ජාතික සහ අන්තර්ජාතිකව ඔබට වැදගත් වෙන ප්‍රවෘත්ති සනින් සමීප කරයි.
අද අපි ලෝවටා විශේෂාංගය ආරම්භ කරන්නේ මේ සතිය තුලදී මුළු ලෝකයේම සන්ත්‍රාසයට පත් කරපු ප්‍රධාන සිදුවීම් දෙක මූලික කරගෙන. ඊට අමතරව තවත් අතුරු සිදුවීම් කිහිපයකුත් තියෙනවා. මුලින්ම අපිට කතා බහ කරන්න පුළුවන් සඳත දවසේ මුළු ලෝකයේම ත්‍රස්තයට පත් කරපු සිදුවීම. ඒ තමයි තුර්කියේ රුසියානු තානාපතිවරයා ප්‍රසිද්ධියේ වෙඩි තබා ඝාතනය කිරීමේ සිදුවීම. මේ සිදුවීම දැන් මේ වෙනකොට ඔබ දන්නවා. ඔබ මේට අදාළ වීඩියෝ පටත් අන්තර්ජාලය හරහා දකින්නට ඇති කියලා අපි විශ්වාස කරනවා. අපි කෙටියෙන් මතක් කරන්න, රුසියාවේ තානාපතිවරයා එක්තරා කලාගාරයක පැවතුණු චාරිත්‍රක ප්‍රදර්ශනයකදී සභාව අමතමින් සිටින අවස්ථාවේදී ඔහුට පිටිපසින් සිටිය ආරක්ෂක නිලධාරියෙක් කැ පෙනී සිටමින් සිටි පුද්ගලයෙක් ඔහුට වෙඩි තබනු ලැබුවා. ඒ වෙඩි තැබීමේදී ඔහු මරුමුවට පත් වුණා. දැන් මේ සිදුවීම හරහා විශේෂයෙන්ම රාජතාන්ත්‍රික නිලධාරීන්ගේ ආරක්ෂාව පිළිබඳවත් යම් කිසි වූ රටේ ප්‍රධාන පුද්ගලයෙකු ඝාතනය කිරීමේ අවස්ථාවන් පිළිබඳවත් මුළු ලෝකෙම කතා බහ කරන්න පටන් අරන් තියෙනවා. තුර්කියේ මීට කලිනුත් යුද හමුදා කුමන්ත්‍රණයක් පවත්වුණා ජූලි මාසයේදී. එහිදී රටේ වත්මන් ජනාධිපතිවරයා සම්බන්ධව විශාල කතා බහක් ඇති වුණා ඔහුගේ බලය සම්බන්ධව. ඉතින් මේ කතා බහත් මේ අතරතුරේදී අපිට ඇහෙනවා. අපි ඒ සම්බන්ධව මේ වෙනකොට තියෙන කතා බහ වලින් අද දවසේදී ලෝවටා විශේෂාංගය ආරම්භ කරමු. සුපුරුදු විදිහට AFP ප්‍රවෘත්තිජාලයේ ශ්‍රී ලංකා ශාඛාවේ ප්‍රධානි මාධ්‍යවේදී අමල් ජයසිංහ මහතා සූදානමින් සිටින්නේ. අමල් ආයුබෝවන්. අමල්, අපි මේ සිදුවීම මදක් පැහැදිලි කරගනිමු මුලින්ම. ඉන් අනතුරුව මේ වෙනකොට ලෝකේ පුරාම කතා බහට ලක් වෙමින් තියෙන මේ රාජතාන්ත්‍රික නිලධාරීන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් තියෙන කතා බහ පිළිබඳව අවධානය යොමු කරමු.
අතරම දිලක්ෂි, මේ වෙඩිතැබීම සිද්ධ කරේ තුර්කියේ පොලිස් නිලධාරියෙක්, තුර්කියේ කැරලි මර්ධන ඒකකයට සම්බන්ධ පුද්ගලෙ ඇල්ටින්ටස් කියලා අවුරුදු 22 මේ තරුණයා. ඔහු ඉතාමත්ම හොඳට බටහිර ඇඳුමක් ඇඳගෙන, සූට් එකක් ඇඳගෙන ඔහු මේ සභාවට ඇවිල්ලා තානාපතිවරයා පිටිපස්සේ හිටගෙන හිටියා. හරියට ඔහු නිකන් ආරක්ෂක බටයෙක් වගේ. ඉතින් අපි දන්නවා මේ VVIP security වගේ දේවල් කරන පුද්ගලයන් මේ විදිහට ඉතාමත්ම කඩවසම් විදිහට ඇඳගෙන ඒ ආරක්ෂාව සපයන කටයුත්තක් කරන ආකාරයට ඔහු තානාපතිවරයා පිටිපස්සේ දෙතුන් පාරක් ගමන් කරනවා. විතක ඔහු තමන්ගේ අත කෝට් එක ඇතුළට දාලා මොකක් හරි පරීක්ෂා කරන බවකුත් මේ අපි වීඩියෝ පටවලින් දැක්කා. ඉතින් තානාපතිවරයාගේ කතාවේ අතරමඟ වෙනකොට දැනට හොයාගෙන තියෙනවා ඔහු ඇත්තටම නම වරක් තානාපතිවරයාට වෙඩි තිබ්බයි කියලා, වෙඩි උන්නේ ගමයක් පාවිච්චි කරලා තිබුණයි කියලා. ඒකත් එක්කම ඔහු ප්‍රකාශයක් කරලා තියෙනවා මේ සිරියාවේ වෙන මනුෂ්‍ය ඝාතනයන්ටත්, සිරියාවේ තුර්කියත් රුසියාවත් කරන කටයුතු සම්බන්ධයෙන් අවධානය යොමු කරන්න කියලා ප්‍රකාශයක් කළා. ඒකම ඔහු කියන මේ ස්ථානයෙන් ඔහු ඉවත් කරන්නට පුළුවන් වෙන්නේ, ගිරුපත් විතරව ඉවත් කරන්න බෑ, ඔහුව මැරුවොත් විතරයි මෙතනින් ඔහු ඉවත් කරන්න පුළුවන් කියලා. ඊට පස්සේ අනෙකුත් පොලිස් නිලධාරීන් සමග වෙඩි හුවමාරුවකදී තමයි මේ 22 ඇල්ටින්ටස් කියන තරුණයා ජීවිතක්ෂයට පත් වෙන්නේ. ඒ එක්කම දිරදක්ෂි, මෙතන තවත් කරුණක් සොයාගෙන තියෙනවා. ඔහු මේ කලාභවනට ඇතුළු වෙන අවස්ථාවේදී අර මෙටල් ඩිටෙක්ටර් එකක් හරහා යනකොට පොලිස් නිලධාරීන්ට අහුවෙලා තියෙනවා මොහුගේ අතේ පිස්තෝලයක් තියෙනවා කියලා. ඒ අවස්ථාවේ ඔහු නවත්තපුවාම ඔහු තමන්ගේ පොලිස් හැඳුනුම්පත පෙන්නලා තමයි මේ උත්සව සභාවට ඇතුළු වෙලා තියෙන්නේ. ඉතින් පොලිසිය දැනගෙන හිටියා මේ පුද්ගලයා කවුදයි කියලා. නමුත් ඔහු සැක කළේ නැහැ. ඔහු පොලිස් ආරක්ෂක නිලධාරී හැටියට කටයුතු කරපු නිසා ඒකම දැන් සොයාගෙන තියෙනවා. එර්ඩගාන් ජනාධිපතිවරයා ජූලි මාසේ ඔහුට විරුද්ධව තිබිච්ච කුමන්ත්‍රණයෙන් ඔහු 99 බේරුණාට පස්සේ අපි දන්නවා තුර්කියේ දසදහස් ගාණක් පොලිස් නිලධාරීන්, හමුදා නිලධාරීන්, ඒ වගේම රාජ්‍ය සේවකයන්, ඉතමතරව විනිසුරුවරයනුත් දසදහස් ගණනක් මේ වෙනකොට තමන් සේවයෙන් පහ කරලා තියෙනවා මේ කුමන්ත්‍රණ සම්බන්ධයි කියලා සැක කරපු නිසා. ඒ කුමන්ත්‍රණ දවසේ මේ පොලිස් නිලධාරියා, මේ 22 පොලිස් නිලධාරියා ඔහු නිමාඩු පිටි හිටපු නිසා ඔහු මේ පොලිසියෙන් ඉවත් කිරීමට ඔහු හසු වුණේ නැහැ. නමුත් දැන් කුමන්ත්‍රණය සම්බන්ධයෙන් ඔහුගේ තිබුණා යයි කියලා සැක කරන ඒ සම්බන්ධකමුත් දැන් විමර්ශනයට ලක්වලා තියෙනවා. ඒ එක්කම ජූලි මාසයේ ඇතිවෙච්ච ඒ හමුදා කුමන්ත්‍රණයෙන් පස්සේ එර්ඩගාන් ජනාධිපතිවරයාට ආරක්ෂාව සැපීමේදී යටත් පිරිසෙන් පස් වතාවකවත් මේ ඇල්ටින්ටස් කිඩ්ලදාරියා ජනාධිපතිගේ අවට ආරක්ෂාව සඳහා යෙදෙව්වා කියලත් වාර්තා වෙනවා.
අපි මීළඟට අවධානය යොමු කරමු මේ සතිය තුළදී වාර්තා වුණු මීළඟ ඛේදවාචකය පිළිබඳව. ඒ තමයි ජර්මනියේ නත්තල් වෙළඳසැල් සංකීර්ණයකට හදිසියෙම ට්‍රක් රථයක් පදවාගෙන විත් පුද්ගලයන් 12 දෙනෙකු පමණ ඝාතනයට ලක් කිරීමේ සිදුවීම පිළිබඳව මේක ත්‍රස්ත ක්‍රියාකාරකමක් බවට මේ වෙනකොට හඳුනාගෙන තියෙනවා. ඒ වගේම මේට සම්බන්ධ පුද්ගලයා පිළිබඳව මේ වෙනකොට කරුණු සොයමින් පවතින්නේ. අපි යමල් මේ සිදුවීම ටිකක් මුලින් විග්‍රහ කරගනිමු. ඊට පස්සේ මේ හා සම්බන්ධ වන පුද්ගලයා සෙවීමේ කටයුතු පිළිබඳව මේ වෙනකොට වාර්තා වන තොරතුරු පිළිබඳවත් අපි දැනගන්නට කැමතියි.
දිලක්ෂි, මේක ත්‍රස්ත ප්‍රහාරයක් කියලා දැන් ප්‍රකාශයට පත් වෙන්නේ. මොකද මේ ටොන් 40ක් බර බඩු ගෙනියන්න පුළුවන් මේ ත්‍රස්ත රථය මේ ප්‍රදේශයට ඇතුල් වෙනට පැමිණි එකක් නෙමෙයි. මේක ඇත්තටම එදා උදේ කර්මාන්ත ශාලාවකට යකඩ ප්‍රවාහනය කරන්න තිබුණා. පෝලන්තයේ ඉඳලා මේක ජර්මනියේ මේ කර්මාන්ත ශාලාවට ගෙනත් තිබුණේ. නමුත් ඒ කර්මාන්ත ශාලාවේ මේ යකඩ ගොඩබැයීමට ස්ථානයක් හරි ස්ථානයක් නැtei කියලා මේ චක්‍රතය නැවතත් හරවලවලා තිබුණා පසුව එන්නtei කියලා. ඒ එන අතරතුරේදී යම් පුද්ගලයන් පිරිසක් ඒ චක්‍රතයේ පෝලන්ත ජාතික රියදුරාට පිහියෙන් ඇනලා ඔහුගේ සිරුරත් මේ චක්‍රතයේ තිබිය දීම ඒ චක්‍රතයේ බලෙන් පැහැරගෙන ගිහිල්ලා තමයි මේ විදිහට මේ නක්සල් වෙරඳ සංකීර්ණේ පිරිසගේ ඇඟට ඇඟුඩින් ගිහිල්ලා ඒ ඝාතනය සිද්ධ කරේ. ඉතින් ජර්මන් පොලිසිය වෙඩි තියලා තමයි මේ චක්‍රතය නතර කරලා තියෙන්නේ. නමුත් ඒ වෙනකොට මේ රථය පදවාගෙන ගිය පුද්ගලයා පිළිබඳව කාරණා නිශ්චිත තොරතුරක් ලැබිලා තිබුණේ නැහැ. නමුත් අවට හිටපු පුද්ගලයන් විසින් මේ චක්‍රතෙන් පැන ගිය යම්කිසි පුද්ගලෙක් පසුපස හඹා ගිහිල්ලා ඒ පුද්ගලයා ඒ අසල තිබිච්ච උද්‍යානයකට ගියයි කියලා පොලිසියට වාර්තා කරලා තිබුණා. එතකොට ඒ ස්ථානයේ පොලිසිය කරපු මෙහෙයුමකදී තරුණ පාකිස්තානු ජාතිකයෙක් ව අත්අඩංගුවට අරගෙන ඔහු ප්‍රධාන සැකකරු හැටියට ප්‍රවේශය තරක් රඳවගෙන හිටියා. ඉතින් කවුරුත් විශ්වාස කරනවා ඒ කාලය තුලදී ඇත්තටම මේ ප්‍රහාරයට සම්බන්ධ වෙච්ච පුද්ගලයාට ඒ ප්‍රදේශයෙන් පැන යන්නට හැකිවනට ඇති කියලා. මේ පාකිස්තාන පුද්ගලයා මේකට කිසිම සම්බන්ධකමක් නැtei කියලා පසුව සොයාගත්තා. මේ වෙනකොට මේ රථය පදවාගෙන ගියයි කියලා සැක කරන අවුරුදු 24ක විතර ටියුනිසියානු ජාතිකයෙක් සම්බන්ධයෙන් දැන් මුළු රට පුරාම ඔහු අල්ලා ගැනීමට ඒ පෝස්ටර් ඒ වගේ මේ ප්‍රකාශ මේ වෙනකොට රට පුරාම ලබා දීලා තියෙනවා. ඒකම ඔහු අත්අඩංගුවට ගැනීමට තොරතුරක් ලබා දෙන කෙනෙකුට යුරෝ ලක්ෂයක ත්‍යාගයක් ලබා දීමට දැන් ජර්මන් පොලිසිය ප්‍රකාශයට පත් කළා තිබෙනවා. මොකද ජර්මන් පොලිසිය දිලුක්ෂි බොහොම දැඩි විවේචනයට ලක් වෙන ඔවුන්ගේ ක්‍රියාකලාපේ ඉතාමත්ම අකාර්යක්ෂමයි කියලා අහිංසක පුද්ගලෙක්ව අත්අඩංගු තියාගෙන මේකට ඍජුවම සම්බන්ධ පුද්ගලයාට පැන යාමට ඉඩ දුන්නයි කියන ඒ චෝදනාවත් ඇති වෙලා තියෙනවා. ඒ රටපිටාව තුළ මුළු රට සුරාම සෝදිසි මෙහෙයුමක් දැන් ජර්මනිය සිද්ධ කරලා තියෙනවා. අපි දන්නවා මේ සිද්ධියෙන් 12 දෙනෙක් ජීවිතක්ෂර පත් වෙනවා කියලා වාර්තා වුණා. ඒ වගේම ඊට වඩා වැඩි පිරිසක් තුවාල ලැබුවා. මෙතන විශේෂම කාර්යය වෙන්නේ පහුගිය මාස 6 මේ ටියුනිසියානු පුද්ගලයා ජර්මනියේ පොලිසියට සැක පුද්ගලෙක්, එහෙම නැත්නම් මේ ත්‍රස්ත කටයුතු වලට සම්බන්ධ වෙන්න පුළුවන් කියලා සැක කරන පුද්ගලෙක් හැටියට නම් කරලා තිබිලත් ඔහු ගැන විමසුමක් නොකලේ ඇයිද කියන ප්‍රශ්නයත් දැන් මතුවලා තියෙනවා.
ඔව්, දැන් මේ අවස්ථාවේදී මම අපේ අසන්නන්ට මතක් කර සිටින්නට කැමතියි මේ ඛේදවාචකයෙන් අනතුරුව ඔස්ට්‍රේලියාවේ විදේශ ඇමතිනි ජූලි බිෂොප් සඳහන් කර සිටියා ඔස්ට්‍රේලියාව මීට කලින් මෙවැනි වූ අනතුරක් නිකුත් කරනු ලැබුවා කියලා. විශේෂයෙන්ම යුරෝපීය රටවල්වලට බුද්ධිංශ තොරතුරු වාර්තාවලට අනුව නත්තල් සමයේ ජනතාව වැඩියෙන් ගැවසෙන ප්‍රදේශවල ත්‍රස්ත ක්‍රියාකාරකම් ඇතිවන්නට ඉඩකඩ තියෙනවා, විශේෂයෙන්ම වෙළඳ සංකීර්ණ ආශ්‍රිතව කියලා. කෙසේ හෝ විදේශ අමාත්‍යවරිය සඳහන් කර සිටි ඔස්ට්‍රේලියාව කලින් මේ තත්ත්වය දැක්ක කියලා. ඒත් සමගම ඇය මතක් කර සිටියා පසුගිය වසර දෙක තුළදී ඔස්ට්‍රේලියානු භූමිය තුළ සිදු කරන්නට ගිය ත්‍රස්ත ක්‍රියාදාමයන් 11ක් මේ වෙනකොට ACO එක මගින්, ඒ කියන්නේ ඔස්ට්‍රේලියාවේ බුද්ධිංශය මගින් වළක්වා ගන්නට සමත් වෙලා තියෙනවායි කියලා. ඉතින් ඒ අනුව ඇය ජනතාවට පණිවිඩයක් වශයෙන් ලබා දුන්නා. විශේෂයෙන්ම මේ නත්තල් සමයේ ජනතාව වැඩියෙන් ගැවසෙන වෙළඳසල් සහ අනිකුත් ස්ථානවල වැඩිපුර කාලය ගැවසීමෙන් වලකින්නට කියලා. එයත් මම මේ අවස්ථාවේදී මතක් කර සිටින්නට කැමතියි. අමල්, දැන් ඔබ ඔය සඳහන් කරපු මේ ටියුනිසියානු ජාතිකයා අපිට වාර්තා වෙන අන්දමට මේ ජර්මනියේ සරණාගත භාවයේ ඉල්ලුම් කළා ඔහුගේ සරණාගත අයදුම් පත්‍රයේ ප්‍රතික්ෂේප වුණු පුද්ගලෙක් කියලාත් වාර්තා වෙනවා. ඒත් එක්කම මේ ජර්මනියේ වත්මන් නායිකාව ඇන්ජලා මර්කල්ට දැඩි ලෙසින් දෝෂාරෝපණයක් එල්ල වෙනවා මේ සරණාගත ප්‍රතිපත්තියත් එක්ක ඇය ක්‍රියා කරපු ආකාරය පසුගිය වසර තුළදී. මේ සම්බන්ධවත් ලෝකයේ මේ වෙනකොට අනිකුත් රටවල් ජර්මනිය පිළිබඳව සිදු කරන මතවාද සහ කතාබහ ගැනත් අපි දැනගන්න කැමතියි.
ඔව් දිලක්ෂි, ඇත්තටම ඇන්ගලා මර්කල් චාන්සලර් වරිය ඇය 4 වතාවටත් ඒ ධූරයේ අපේක්ෂා කරමින් ඡන්දයකට ඉදිරිපත් වෙන එන අවුරුද්දේ 2017. ඉතින් ලොකු විවේචනයක් එල්ල වෙනවා ඇය ජර්මනියේ දොර විවෘත කරලා දස ලක්ෂ සංඛ්‍යාවක සරණාගතයන්ට රටට ඇතුළු වෙන්න දුන්නා. ඒ අවස්ථාවේදී ඒ ත්‍රස්ත ක්‍රියාවලට සම්බන්ධ විශාල පිරිසකුත් රට තුළට ඇතුළු වන්නට ඇති කියලා. එවැනි දෙයක් පාලනය කිරීමට අය පියවර නොගත්තයි කියන චෝදනාව ඇයට එල්ලවලා තියෙනවා. ඉතින් ඒක මේ මැතිවරණයේදී ඇයට ලොකු අභියෝගයක් වෙයි කියලත් බලාපොරොත්තු වෙනවා. විශේෂම අපි බැලුවොත් දිලුක්ෂි, මේ ටියුනීසියාවෙන් මේ වෙනකොට 5500කට විතර අධික පිරිසක් සිරියාව, ඉරාකය, ලිබියාව වගේ රටවල් වලට ගිහිල්ලා IS සංවිධානයත් එක්ක එකතු වෙලා සටන් කරනවා කියලා මේ වෙනකොට වාර්තා වෙලා තියෙනවා. එකම මේ විදිහට ටියුනීසියානු ජාතිකයන් ජර්මනියටත් සෑහෙන විශාල පිරිසක් ඇතුළු වෙලා තියෙනවා. ඔවුන්ගෙන් සමහර උදවිය ජර්මනිය ඇතුළත මේ විදිහට ත්‍රස්තවාදී ක්‍රියා කරන්න පුළුවන් කියන බිය ඇති වෙලා තියෙනවා. ඉතින් ඒ සියල්ලෙම වගකීම ඇංගලා මර්කල් චාන්සලවරියට තමයි පැවරෙන්නේ. මොකද ඇයගේ ඒ දොර විවෘත කිරීමේ ප්‍රතිපත්තිය නිසා අද ජර්මනිය මේ අතුරු ආන්තර තත්ත්වයට
මට මතක් වෙනවා ඔය කියනකොට මේ ඒ දවස්වල ඔස්ට්‍රේලියාවේ හිටපු අගමැති ටෝනිය බට් මහතා අප්‍රිකානු සම්භවයක් සහිත ඒ පැතිවලින් පැමිණෙන ජනතාව යුරෝපයට ඇතුල්වීමේදී ඔවුන් දෑත දිගු කරලා පිළිගන්න ගියාම ඔතන ත්‍රස්තවාදී කණ්ඩායමත් ඇති කියලා යම් කිසි අනතුරු ඇඟවීමක් නිකුත් කළා ජර්මනියට. එතකොට ඔස්ට්‍රේලියාවේම ඇතැම් දේශපාලකයන් ඔහුව දැඩි ලෙසින් විවේචනයට ලක් කරා, අනුන්ගේ රටවල් වලට උපදෙස් දෙන්නට යන්නට එපා කියලා. නමුත් මේ කවදාක හෝ තර්ජනයක් වේවි කියලා ඔහු අනාවැකි පළ කළා. අයත් මට මේ අවස්ථාවේදී මතක් වෙනවා. ඊළඟ ප්‍රධානතම කරුණ තමයි සිරියාවේ ඇලපෝ ප්‍රදේශය ආශ්‍රිතව සිදුවන මේ ජනතාව ඉවත් කිරීමේ කටයුතු. ඔබ දන්නවා මේ වෙනකොට සිරියාවේ ඇලපෝ ප්‍රදේශයේ නැගෙනහිර ප්‍රදේශයේ බලය සිරියානු හමුදාව විසින් අත්පත් කර ගැනීමත් සමගම සමස්ත ඇලපෝ ප්‍රදේශයේම බලය තහවුරු කරගන්නට සිරියානු ජනාධිපති බෂාර් අල් අසාද් ප්‍රමුඛ ඒ කණ්ඩායමටත් එයට සහයෝගය ලබා දුන්නු රුසියාවටත් හැකියාව ලැබුණා. ඉන් අනතුරුව මේ ජනතාව ඉවත් කිරීමේ කටයුතු පිළිබඳව තමයි මේ දිනවල වාර්තා වන්නේ. මොනවද අපිට අලුතෙන්ම ඇලපෝ ප්‍රදේශයෙන් වාර්තා වෙන්නේ අමල්?
දිලුක්ෂි, මේ සාමාන්‍ය ජනතාව මේ ප්‍රදේශයෙන් ඉවත් කරන්න පියවර ගත්තේ මොකද ඒ සටන් ඇවිදිනොත් එක්කම සාමාන්‍ය සිවිල් ජනතාවට පීඩාවක් නොවෙන්නට තමයි ඕන මේ ප්‍රදේශයෙන් ඉවත් කර ගැනීමේ කටයුතු යෝජනා වුණේ. ඉතින් මේ වෙනකොට 25,000ක් විතර වගේ ප්‍රමාණයක් මේ පහුගිය සතිය ඇතුළතදී ඒ ප්‍රදේශයෙන් ඉවත් වුණා කියලා වාර්තා වෙනවා. ඒ සඳහා සිරියාවේ රජයේ විසින් අසාද් ජනාධිපතිතුමාගේ පාර්ශ්වයේ පැත්තෙන් ඒ ජනතාවට බස් සපයලා තිබුණා ඒ ආරක්ෂිත තැන්වලට පිටත් වෙන්න. මේකෙදි එක්සත් ජාතීන්ගේ සංවිධානය විවිධ මත තිබුණා මේ කාරණාව සම්බන්ධයෙන් ස්වාධීන කණ්ඩායමක් විසින් මේ ක්‍රියාදාමය නිරීක්ෂණය කරන්න අවශ්‍යද. මොකද චෝදනාවක් එල්ල වුණා අසාද් ජනාධිපතිවරයාගේ හමුදා බටපිරිස ගිහිලා මේ සාමාන්‍ය ජනතාව සමූල ඝාතනය කරයි කියලා. මොකද මේ ජනතාවගෙන් සෑහෙන පිරිසක් අසාද් ජනාධිපතිවරයාට විරුද්ධ කොටස් වලට සහාය දක්වයි කියන කාරණාව නිසා. නමුත් දැන් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ යෝජනාවක් ඒකමතිකව සම්මත වෙලා තියෙනවා. ඒ අනුව ඇලපෝ ප්‍රදේශයට ජාත්‍යන්තර නිරීක්ෂකයන් යැවීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය එකඟ වෙලා තියෙනවා. ඒ එක්කම අසාද් ජනාධිපතිවරයාත් ඔවුන්ව පිළිගැනීමට තමන්ගේ කැමැත්ත පළ කළා. ඉතින් මේක ඇත්තටම සිවිල් ජනතාවගේ ආරක්ෂාව තහවුරු කරන කටයුත්තක් හැටියට අපිට මේක හඳුන්වන්න පුළුවන්. සමස්තයක් හැටියට සාමාන්‍ය ජනතාව ඉවත් කිරීමේ ක්‍රියාදාමය යම් කිසි විදිහකට ජාත්‍යන්තර අධීක්ෂණයක් යටතේ වෙයි කියලා දැන් බලාපොරොත්තු වෙන්න පුළුවන්.
ඊළඟට ඇමරිකාවෙන් තවත් සුවිශේෂී වූ කරුණක් වාර්තා වෙනවා. මේ වසර අවසානයේදී ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ජයග්‍රහණයත් සමගම ඇමරිකාව පිළිබඳව තාමත් කතාබහ වෙනවා. ලබන වසරේ ජනවාරි 20 වෙනිදා ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපති විදිහට වැඩ කටයුතු නිල වශයෙන් ආරම්භ කරන්නට නියමිතයි. මේ ගෙවිගෙන යන්නේ ඔබාමාගේ අවසන් කාලය. ඉතින් ඒ නිසා ඔබාමා යම් යම් තීන්දුව තීරණ අරගෙනමින් පවතින තමාගේ ජනාධිපති පදවියේ අවසන් තීන්දුව තීරණ විදිහට. මේ වගේ ගත්ත එක්තරා තීරණයක් හින්දා ඩොනල්ඩ් ට්‍රම්ප් සම්පූර්ණයෙන්ම සිරවීමේ තත්වයක් ඇති වෙලා තියෙනවා කියලත් වාර්තා වෙනවා තීන්දුව තීරණ ගැනීම අතින්. ඒ තමයි මේ වෙනකන් ඛනිජ තෙල් සම්බන්ධව, ඛනිජ තෙල් ගවේෂණය සම්බන්ධව තිබුණු ඇමරිකාවේ ප්‍රතිපත්තිය සම්බන්ධව දැඩි ස්ථාවරයක සිටමින් ස්ථාවර ප්‍රතිපත්තියක් කරා යාමට ඔබාමා ගත්ත එක්තරා තීන්දුව තීරණයක්. අපි මේ සම්බන්ධයෙන් සම්පූර්ණ විස්තර කතා බහ කරමු.
දිලුක්ෂි, ඔබාමා ජනාධිපතිවරයා දැන් නියෝගයක් කරලා තියෙනවා. ඔහු ප්‍රකාශයට පත් කරලා තියෙනවා විශේෂයෙන්ම අට්ලාන්ටික් සාගරයේ, ඒ වගේම ආක්ටික් ප්‍රදේශයේ, ඒ කියන්නේ උත්තරද්‍රවේ ගැඹුරු මුහුදේ තෙල් ගවේෂණය සහ තෙල් කැණීම සදාකාලිකව තහනම් කිරීමේ නියෝගයක් තමයි ඔහු නිකුත් කරලා තියෙන්නේ. ඉතින් මේ නියෝගය අනුව මින් ඉදිරියට කිසිම ඇමරිකානු සමාගමකට හෝ වෙනත් වෙන රටක ආයතනයක ඇමරිකාවේ ඒ භූමි ප්‍රදේශයේ, ඇමරිකාවේ දැන් ඔබාමා ඒ සඳහන් කරපු ඒ ප්‍රදේශයේ තෙල් ගවේෂණය හෝ තෙල් ගැනීම කරන්න බෑ. මේක ඇත්තටම ජනවාරි 20 වෙනිදා පදවි ප්‍රාර්ථිය ලැබෙන ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ ඇත්තටම අත් දෙක බැඳ ගැනීමක් හරියට අපි හඳුන්වන්න පුළුවන්. මොකද ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ බලශක්තිය පිළිබඳ ප්‍රතිපත්තියයි ඔබාමාගේ බලශක්තිය පිළිබඳ ප්‍රතිපත්තියයි එකිනෙකට හාත්පසින් වෙනස්. ඔබාමා ජනාධිපතිවරයා ඇත්තටම පුනර්ජනනීය බලශක්තිය පිළිබඳව වැඩි විශ්වාසයක් තියෙන මේ තෙල් පාවිච්චිය අවම කරන්නට ඕනෑ කියන ප්‍රතිපත්තිය මත ඉන්න පුද්ගලෙක් තමයි ඔබාමා. ඊට හාත්පසින් වෙනස් විදිහට ඩොනල්ඩ් ට්‍රම්ප් කියලා තිබුණේ ඔහු බලයට පත් වුණාට පස්සේ ඔහු ඇමරිකාවේ තෙල් ගවේෂණය සහ තෙල් ගැනීම උත්සන්න කරලා ඇමරිකාව තෙල් වලින් ස්වයංපෝෂිත රටක් කරලා මැද පෙරදිග රටවල් වලින් දැනට තියෙන ඒ තෙල් බලපෑම ලෝකෙටම තියෙන බලපෑම අවම කරන්නට නැති කරන්නට ඔහු කටයුතු කරනවා. ඒ සඳහා උත්තරද්‍රවේ ඒ වගේම ඔය ඇලස්කා ප්‍රදේශයේ සහ අට්ලාන්ටික් සහ පැසිෆික් සාගරයේ ඒ තමන්ට අයිති ප්‍රදේශවල තෙල් ගවේෂණය උත්සන්න කරලා මේක අලුත් ව්‍යාපාරයක් කරලා රැකී රක්ෂා වැඩි කරන කාරණාව බවට පත් කරනවායි කියලා. ඉතින් ඒ කිසි එකක් කරන්න හම්බෙන්නේ නැහැ. මොකද මේ ඔබාමා අත්සන් කරලා තියෙන ඔහුගේ අලුත් නියෝගයනු ඔබාමාගේ නියෝගය වෙනස් කරන්න අවශ්‍ය නම් එහෙනම් ඩොනල්ඩ් ට්‍රම්ප් ඒක කිරීම සඳහා ඔහුට කොංග්‍රසයේ සම්පූර්ණ සහාය අවශ්‍ය වෙනවා. ඉතින් අපි දන්නවා කොංග්‍රසයේ මේ වෙනකොට ඩොනල්ඩ් ට්‍රම්ප් තියෙන ආසන 4ක් විතර වගේ වැඩි ප්‍රමාණයක්. නමුත් මේ බලශක්තිය පිළිබඳ ප්‍රශ්නේදී රිපබ්ලිකන් පක්ෂයේ සමහර සමාජිකයනුත් ඔබාමාගේ ඒ ප්‍රතිපත්තියට පක්ෂපාතී අය ඉන්නවා. ඒ නිසා ඩොනල්ඩ් ට්‍රම්ප්ට මේ ඔබාමාගේ ධූරයේ අවසාන කාලෙදී මේ ගත්ත අති සුවිශේෂ තීරණය වෙනස් කිරීමට නම් ඉතාමත්ම අපහසු වෙනවා. ඒ තුළින් ඔහු වැතිවරණ කාලයේදී ලබා දුන්නෝ බලශක්තිය පිළිබඳ පොරොන්දුව ඔහුට ඉෂ්ට කරන්නට බැරි වේවි.
දැන් ඔබාමාගේ ධූරයේ අවසාන කාලයේදී සිදුකරන යම් ඉල්ලීම් අතරට ශ්‍රී ලාංකිකයන් විදිහට අපිට වැදගත් වන ඉල්ලීමකුත් ඇමරිකාවෙන් සිදු කළා තියෙනවා කියලායි අපිට දැනගන්නට ලැබෙන්නේ. ඒ තමයි අපිට මතකයි ඔබාමා ජනාධිපති අපේක්ෂක තනතුරට ඡන්ද ව්‍යාපාරය පවත්වන අවස්ථාවේදී ටැමිල්ස් ෆෝ ඔබාමා කියන නමින් එහි සිටින දෙමළ ඩයස්පෝරා කණ්ඩායම් ඔහුට පක්ෂපාතීත්වය දැක්වුවා. මේ කණ්ඩායම් මගින් මේ වෙනකොට ඉල්ලීමක් කළා තියෙනවා කියලා අපිට දැනගන්නට ලැබෙනවා මල්. මේ ඇමරිකාවේ LTT සංවිධානයේ තහනම් ත්‍රස්තවාදී ලයිස්තුවෙන් ඒ නාම ලේඛනෙන් අයින් කරන්න කියලා. දැන් මේ සම්බන්ධව ඔබාමාගේ ප්‍රතිචාරයක් හෝ කිසිම දෙයක් අපිට ඉන්න අනතුරු අහන්නට ලැබුණේ නැහැ. ඔබට මොකක් හරි තොරතුරක් වාර්තා වෙනවද?
ඇත්තටම ශ්‍රී ලංකා රජය LTT තහනම් කරන්න කලින් තමයි ඇමරිකාව LTT ඒ තහනම් ත්‍රස්තවාදී සංවිධානයක් හැටියට නම් කළා. ඔවුන්ගේ බැංකු ගිණුම් පවා අත්හිටෙව්වේ. ඉතින් එවැනි වටපිටාවක් තුළ ඔබාමා ජනාධිපති හෝ වෙනත් කෙනෙක් ඒ තීන්දුව වෙනස් කරයි කියලා හිතන්නට හුඟක් අමාරුයි. තානාපති අංශවල දැනගන්න තියෙන විදිහට නම් ඔබාමා ජනාධිපතිවරයාගෙන් මේකට ප්‍රතිචාරයක් ලැබෙන්නේ නැහැ. මොකද LTT සංවිධානය ශ්‍රී ලංකාවේ යුදමය වශයෙන් ඔවුන්ව පරාජය කළාට ඒ LTT සංවිධානයට පක්ෂපාත කොටස් අනිකුත් රටවල තවමත් ඉන්නව පමණක් නෙමෙයි, ඔවුන්ට ඒ මුදල් එකතු කර ගැනීම හැකියාව තවමත් තියෙනවයි කියන එක වසරක් පාසා ඇමරිකාවේ CIA සංවිධානය විසින් සෑම රටක් සම්බන්ධයෙන් ඉදිරිපත් කරන වාර්තාවේ සඳහන් වෙනවා. මේ අලුත්ම වාර්තාවේ ඒ විදිහට සඳහන් වෙනවා. ඉතින් එවැනි වටපිටාවක් තුළ ඔබාමා ජනාධිපතිවරයා මේ ඉල්ලීම සලකා බැලීම කෙසේ වෙතත් ඒකට ප්‍රතිචාරයක්වත් දක්වන්නේ නැහැ කියන එක තමයි අපිට තානාපති අංශවලින් දැනගන්න තියෙන්නේ.
හොඳයි මල්. සූතිවන්ත වෙනවා සවිස්තරාත්මකව තොරතුරු සමීප කිරීම පිළිබඳව. ලබන සතියේ සිකුරාදා අපි හැමනම් මේ වර්ෂයේට හමු වෙන අවසාන සිකුරාදා විදියට ඔබව හමුවන්නට බලාපොරොත්තු වෙන් අදට ඔබට සමු දෙනවා. ආයිබෝන් අමල්.
ආයිබෝන් දිරක්ෂණ.